සිහත දෙකේ යටතේ ප්‍රශ්නය අනුකුමාර දිසානායක මැතිතුමා
ඊට අමතරව පොයින්ට් ඔෆ් ඕඩර් ගරු කතානායකතුමනි
ඔව්
මම ඒ ප්‍රකාශය ඉදිරිපත් කරන්නම් ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා අද ඉදිරිපත්
ඕඩර් ප්ලීස් ඩෙපියුටි ස්පීකර් විල් ටේක් ද චෑනල්
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මගේ ප්‍රකාශයට පෙර මම රීති ප්‍රශ්නයක් මතු කරනවා අමාත්‍යමාලගෙන් පැහැදිලි කරගන්න විශේෂයෙන්ම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ තිබෙනවා පරිපූර්ණ ඇස්තමේන්තුව. ඒතර මේ පරිපූර්ණ ඇස්තමේන්තුවේ දැන් බොහෝ දුරට මෙතන මූල්‍ය විනය පිළිබඳව ආර්ථික අර්බුදයන් පිළිබඳව බොහෝ දේවල් කතා කරමින් තිබෙනවනේ. දැන් අපි බලමුකෝ මූල්‍ය විනය. දැන් මේ සති ඉදිරිපත් කරපියක. හරි. මේක අනුව මම දැනගන්න කැමති ඉස්සලම ගරු කතානායකතුමනි මිලියන 1300ක් ඒ කියන්නේ ලක්ෂ 13000ක් වෙන් කරලා තිබෙනවා රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවට ලක්ෂ 13000ක් මොකටද ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රතිවගත කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් ඒ කියන්නේ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ප්‍රතිවගත කිරීමට අවශ්‍ය නදාලා පියවර ගැනීම වෙනුවෙන් ලක්ෂ 13000ක් වෙන් කරලා තිබෙනවා මිලියන 1300ක්. ඒතර මම ඔබතුමාගෙන් දැනගන්න කැමති දැන් මේක වෙන් කරලා අතිරේක ප්‍රතිපාදන අපදීලා තියෙනවා. මේ 1300 කොහොමද වියදම් වුණේ කියලා මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න. මොකද බිලියන 1.3ක් වැය කිරීමක් කරනවා නම් ටෙලිකොම් ආයතනයේ විකිණීමේ කටයුත්තට හිතන්නක ඔබතුමා. හරි දැන් මූල්‍ය විනයක් තියෙනවද මෙතන? ඊළඟ ඔබතුමාගේ අවධානය මම යොමු කරනවා එම ඇස්තමේන්තුවේම ජනාධිපතිවරයා සඳහා වෙන් කරලා තිබෙනවා අතිරේක වියදම් මොකද්ද මෙහෙම ලක්ෂ 2000ක් මිලියන 200ක් මේ මිලියන 200 වෙන් කරලා තියෙන අතිගරු ජනාධිපති මොකද්ද අවශ්‍යතාවය විදේශ සංචාර ඉන්ධන හා වාහන නඩත්තු වලට අදාළ ප්‍රතිපාදන හිගිය පීවීම සඳහා අපි කවුරුත් දන්නවා පරිපූර්ණ ඇස්තමේන්තුවක් කියන්නේ අයවැය ලේකණෙන් ඉදිරිපත් කරලා තිබෙන මුදල් වලට පරිබාහිර මුදල් වෙන් කර ගැනීම දැන් ජනාධිපතිවරයාගේ විදේශ සංචාර වෙනුවෙන් වාහන වෙනුවෙන් වාහන නඩත්තු වෙනුවෙන් අයවැය ලේකණ විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරනවා. හැමදාමත් මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයාගේ මේ වැය ශීර්ෂය රටට බරක් බව කිව්වා. හැබැයි දැන් මොකද කළ තියෙන්නේ? තවත් මිලියන 200ක් ලක්ෂ 2000ක්. දැන් මේ මූල්‍ය විනයනේ කතා කරන්නේ. මූල්‍ය විනය පළවෙනි කෙනා තමයි ජනාධිපතිවරයා මූල්‍ය විනය රකින්න ඕන. අයවැය ලේකණෙන් ඉදිරිපත් කළ තිබෙන මුදල් ප්‍රමාණවත් නැත්නම් උගේ ගුවන් සංචාරයයි ඔගේ වාහන වලටයි අතිරේක මිලියන 200ක් වෙන් කරනවා නම් මොකද ජනාධිපතිවරයා රකින්න මූල්‍ය විනය? ගරු කතානම් මම දන්න හැපරද එංගලන්තයට හතර පාරයි, ජපානයට දෙපාරයි. දැයි යනවා ලංකාවේ මගෙන් තන දීර්ඝම සංචාරය පිටත් වෙනවා. ජනාධිපතිවරයෙක් දවස් 12ක 13ක සංචාරයක්. මාස 14යි. සංචාර 14යි. මේ රටේ මෙහෙම ජනාධිපතිවරු ගිහිල්ලා තියෙනවද? මම දැනගන්න කැමති. එක්කෝ කාගෑරි මලගෙදර කෙනවා, එක්කෝ කාගෑරි මගුලුස්සෙවකට යනවා. එක මොකක් කර ගිහලා ලෝකෙත් නායක වෙන්නේ නැති ගිහලා සමුළුවකට ගිහලා පරිසර සමුළු වලට යනවා ලෝකේ කවුරුවත් නායක වෙන්නේ නැත්නම් වලට ගිහලා කතා කරනවා මොකද මේ වෙලා තිබෙන්නේ කතා කරලා ආයේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මිලියන 200ක් කිලෝ නැතුමගේ ගුවන් සංචාර වලට දැන් තමුනාසල මූල්‍ය වෙන ගැන කතා කරනෝනේ හරිද මොකක් හරි ආධාරයක් දෙන්නකොට ඒ ගැන කතා කරනවා ප්‍රශ්නක් මත වෙන පාසල් දරුවන්ට ඔබතුමා දන්නෝ පාසල් දරුවන්ට ආහාර වේල මුදල් ටික තාම දුන්නේ ඔබතුමා දකිව කොටසක් දෙනවා ඉතුරු කොටස තාම ලැබිලා නැහැ පාසල් නිලැඳුම් වලට අදාළ මුදල් ලැබිලා නැහැ හැබැයි ජනාධිපතිවරයාගේ ලක්ෂ 2000ක් වෙන් කරනවා. ඔව් පේපර් මාකින් ගුරුවරුන්ගේ ඔබතුමා දන්නවා. ගුරුවරුන්ගේ ප්‍රශ්න පත්‍රම සටහන් කරපුවම පොඩි සොච්චම් මුදලක් ලැබෙන්නේ. ඔවුන් ගමන් වියදම් දරාගෙන ප්‍රශ්න පත්‍රය බලන් දෙනවා. හැබැයි ඒ ගුරුවරුන්ට ඒ දීමනාව ලබා දෙන්නේ නැහැ. ඒ දීමනාවෙත් කප්පාදුවක් යෝජනා කරමින් තිබෙනවා. හැබැයි ජනාධිපතිවරයාට අයවැය ලේකණේ වෙන් කරලා ද මුදලට අමතරව ඒ අයවැය ලේකණේ පොඩි මුදලක් වෙන් කරන්නේ නැහැ ජනාධිපතිවරයාගේ ප්‍රතිපාදන වියදම්. ඕනතරම් බලන්න. හැමදාම අපේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා වෙනුවෙන් මේ වැය ශීර්ෂ බරක් කියලා කිව්වා. එහෙම විශාල මුදලක් වෙන් කරලා තිබෙදී අතිරේකව ඉල්ලන මොකටද වෙන මොකටවත් නෙවෙයි විදේශ සංචාර ඉන්ධන හා වාහන නඩත්තු වලට දසලක්ෂ 200ක් මොකද මේ කරන්නේ කම්මෙම නඩත්තු කරන්න ඕන මිනිහෙක් අපේ රටේ මහජනයාගේ ධනෙයි එතුමා හිතන්නත් ඕන මේ පාර්ලිමේන්තුව හිතන්නත් ඕන රට තියෙන අගාධකළු රට තියෙන කඩාවැටල හාල් ටිකට වැට් ගහනවා කිරි වීදුරට වැට් ගහනවා ඩීසල් ටිකට වැට් ගහනවා හරිද ඊට පස්සේ ඒ විතරක්ද පාසල් උපකරණ වලට වැඩ ගන්නවා පාසල් පොත් වලට වැඩ ගන්නවා සෞඛ්‍ය උපකරණ වලට වැඩ ගන්නවා බාල එකතු කරගන්න ධනය ජනාධිපතිවරයා රට සවර යන වීදම් කරනවා ජනතාව පිරිසුදු ව්‍යාපාරිකයන් බදු ගෙවන්න සූදානම්. හැබැයි බදු කරන මොකද සිදුවෙති වෙන්නේ? ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්කාරයලා ඉන්න පාර්ලිමේන්තුවේ යනකොට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා. ලෙඩ්ඩුද? හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ. විජේරාමීදන් එනකොට පාර්ලිමේන්තුවට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් එනවා. සෞඛ්‍ය ඇමතුමා දන්නවා තමයි රිස්පිරිතාල වලට ඇම්බියුලන්ස් නෑ. හැබැයි ජනාධිපතිවරයා කිලෝමීටර් 15යි. ලෙඩ කඳන්ද මේවා? ජනාධිපති ලේකම්කාරයලා පාර්ලිමේන්තුවට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විජේරාමීදන් පාර්ලිමේන්තුවට ඇම්බියුලන්ස් එකක් පිටිපස්සෙන් මේ මහජනයාගේ ධනය මේවා දකින්න පාර යන ව්‍යාපාරිකයන් තමන් බදු ගෙවනවා. බදු ගෙවලා මොකද කරන්නේ? ඇම්බියුලන්ස් පිටිපස්සෙන් යන නායකයන්ගේ මොකද්ද මේ කරන්නේ? මේ විකාරය නතර කරන්නේ නැද්ද තාමත්? එතකොට ජනතාවට බදු ගෙවීම පිළිබඳව තමුන්වහන්සේලා විශාල බරක් දානවා. හැබැයි බදු ගෙවලා පාර යන මිනිස්සු දකින්න බදු මුදල් වලට මොකද වෙන්නේ කියලා? ඒ නිසා ගරු කතානායකතුමනි, තමුන්වහන්සේලාගේ මූල්‍ය විනය කතා, තමුන්වහන්සේලාගේ මේ ආර්ථික කඩාවැටීම නිසා ජනතාවට බර පටවන්න ඕන කියන කතා බොරු. තමුන්වහන්සේලා සුඛ විහරණ වෙනුවෙන් මේ මහජනයාගේ ධනෙ වියදම් කරන්නේ. මම දැනගන්න කැමතියි. නාමල් රාජපක්ෂ කොහොමද ආණ්ඩුව ගෙදරක ඉන්නේ? පුතත් ගෙදරක, තාත්තත් ගෙදරක, බාප්පත් ගෙදරක, පොඩි බාප්පත් ගෙදරක, මහප්පත් ගෙදරක ආණ්ඩුවේ. ලැජ්ජ වෙන්න ඕන කියන මැදමුළුනේ වලව් තිනව කියලා. හැබැයි ජීවත් වෙන්නේ පුතත් ආණ්ඩුවේ ගෙදර. කොහොමද පුතාට ආණ්ඩුව ගෙදරක් දෙන්නේ නාමල් රාජපක්ෂට? කොහොමද දෙන්නේ? මේ පාර්ලිමේන්තුවේ නැගිටලා කියන්න. තාත්තත් ආණ්ඩුව ගෙදර, බාප්පත් ආණ්ඩුව ගෙදර, මහප්පත් ආණ්ඩුව ගෙදර. මොකද මේ ලැජ්ජ නැද්ද? කියන්නේ වලව් වලින් පැවත්තගෙන නෝ කියලා. ඒ නිසා මේ මහජනය මේ විරෝධය තියෙන්නේ ඕන කෙනෙක් පිළිගන්න සාධාරණ බද්දක් වෙන්න ඕන ආණ්ඩුවට පිළිගන්න. හැබැයි බදු මුදල් වලට මොකද වෙන්නේ? මම දන්නේ පාටි දෙමේ නෙවෙයිද කියලා. ඊට පස්සේ කියන්නේ නිරීක්ෂණ චාරකයන. නිරීක්ෂණ චාරකයන ඇවිදින්න වළංගු නැතු. රෑට. අපි දන්නවා රෑට නිරීක්ෂණ චාරක මොනවද කියලා. හරි රැස් පේන්නේ මීටර 20ක් අතර රැස් පේන්නේ. හැබැයි නිරීක්ෂණ චාරකයන රෑට. මොන බොරුද මේ? මහජනයාගේ ධනේ විශාල බදුබරක් පටවල විශාල අර්බුදයකට පත්වලා තිබෙන වෙලාවක ගරු කතානායකට මේ 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 පරිපූර්ණ ඇස්තමේන්තු පිළිබඳව මේ පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් කරන්න. එතුමාගේ ගම සංචාරකවලට වාහන නරත්තුවට කොච්චර මුදලක් අය වැය ලේඛන වෙන් කරාද? අතිරේක මිලියන 200ක් ඉල්ලන්නේ ඇයි? මොනවද ඒක වියදම් කියලා මේ පාර්ලිමේන්තුවට කියන්නේ? ටෙලිකොම් ආයතන පෞද්ගලීකරණය සඳහා මිලියන 1300ක පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉල්ලන්නේ ඇයි? මොකද්ද ටෙලිකොම් ආයතන පෞද්ගලීකරණය කිරීම සඳහා මිලියන 1300ක වැය වෙන්නේ කොහොමද කියලා මේ පාර්ලිමේන්තුවට කියන්නේ? මුද පාර්ලිමේන්තුව තමයි මුදල් බලය තිබෙන්නේ. ඒ පිළිබඳ පාර්ලිමේන්තුවේ කේක්‍රම බලාපොරොත්තු වෙනවා. ගරු නියෝජක කතානායකතුමනි, මගේ ප්‍රකාශය මේකත් එක්කම බලමු මේකට ලැබෙන උත්තරේ. දැන් බලමුකෝ මේ වියදම් එක්ක මේකට ලැබෙන උත්තරේ. අවිධිමත් නිවාස සැලසුම්මා අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් අද වෙන විට කඳුකරේ නායයාම් තත්වයේ ඉතිහාසයේ කවරදාටත් වඩා උග්‍ර වෙන ස්වභාවයක් පෙන්වුම් කරමින් තිබෙනවා. විශේෂයෙන් අද වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම් හේතුවෙන් දහස් ගණනක් ආපදාවට පත්ව සිටිනවා. සමහර පවුල් තම ඥාති හිතවතුන්ගේ ගෙවල් වලට తాවකාලික රැඳී සිටින අතර තවත් පවුල් සිය ගණනක් අවතැන් කඳවුරු වල රැඳී සිටිනවා. මේ නායයන් ප්‍රශ්නේ මධ්‍ය කඳුකරේ විශාල ප්‍රශ්න බවට පත් වී තිබෙනවා. හපුතලේ ආසනයේ මීරිය බැද්දේ නායයාමක් සක්‍රීය වීම සමග එම ප්‍රදේශ ඉවත් කළ පවුල් 134ක් පුද්ගලයන් 496ක් කොස්ලන්ද තේ කර්මාන්තශාලාවේ මාස 3කට ආසන්න කාලයක් රඳවා සිටිනවා. මීරිය බැද්දේ නායයාම සක්‍රීය වීමත් එක්කම දැන් ඒගොල්ලෝ ඊතර රඳවා සිටිනවා. හපතලේ මහා කන්ද ප්‍රදේශයේ නායාම සක්‍රීය වීම සමගම පූනාගල තේ කර්මාන්තශාලාවේ පවුල් 28ක පුද්ගලයන් 80ක් මාස 3කට ආසන්න කාලයක් මේ වන විට රඳවා සිටිනවා. කොස්ලන්ද දඹේතැන්න ප්‍රදේශයේ නායාම සමග දඹේතැන්න දලුකිරණ මධ්‍යස්ථානයේ අනාථ කඳුරක් බවට පත්කොට පවුල් 12ක පුද්ගලයන් 46ක් ඔක්තෝබර් මාසේ 25 වන දින සිට මේ දක්වා රඳවා සිටිනවා. හල්දුම්මුල්ල කබරගල ප්‍රදේශයේ නායාම සමග පූනාගල පැරණි තේ කර්මාන්තශාලාව අනාථ කඳවුරක් කර පවුල් 76ක පුද්ගලයන් 240ක් පසුගිය වසරේ මාර්තු මාසේ 9 වෙනි දින සිට දැන් මාස 11ක් විතර ගත වෙනවා මේගොල්ලන් වසරේ මාර්තු 9 වෙනි දින සිට මාස 10කට අධික කාලයක් මේ දක්වා රඳවා තබා තිබෙනවා. හපුතලේ ගල්කන්ද ප්‍රදේශයේ නායාම සමග පවුල් 17කට අයත් පුද්ගලයන් 81 දෙනෙක් කැල්බන් දෙමළ විද්‍යාලයේ රඳවා මාස 2කට අධික කාලයක් අවතන් කඳවුරක පවත්වාගෙන යමින් තිබෙනවා. හපුතලේ ග්ලැනෝර් දෙමළ විද්‍යාලයේ පවුල් 34ක පුද්ගලයන් 114ක් නොවැම්බර් 20 වෙනි දින සිට රඳවා ගනිමින් මේ දක්වා අවතන් කඳවුරු පවත්වාගෙන යමින් තිබෙනවා. එනිසා මේ මධ්‍ය කඳුකරේ විශාල ස්ථාන ගණනාවක නායාම් සක්‍රීය බවට පත් වී තිබෙනවා. ඒක හේතු කොටගෙන පවුල් ගණනාවක් අවතන් කඳවුරු වලද ජීවත් වෙන තත්ත්වයක් ඇති වී තිබෙනවා. බණ්ඩාරවැල ඇල්ල කරඳගොල්ල ප්‍රදේශයේ නායාමත් හේතුවෙන් පවුල් 10ක් ඉවත් කරනු ලැබ ඇති අතර කරඳගොල්ල විහාරස්ථානයේ අවතන් කඳුරක් පවත්වාගෙන යමින් තිබෙනවා. පස්කර කහවරල්ලා අංක 3 දෙමළ විද්‍යාලයේ පවුල් 64ක පුද්ගලින් 194ක් රඳවා ගනිමින්ද පස්සර තොලඹවත්ත ජයන්ති විදුහලේ පවුල් 10කට අයත් පුද්ගලින් 29ක් රඳවා ගනිමින්ද කඳවුරු පවත්වා ගනිමින් තිබෙනවා. ගල්ලුල්ල දෙමළ විද්‍යාලයේ පවුල් 51කට අයත් පුද්ගලින් 156ක් රඳවා ගනිමින් කඳවුරක් පවත්වා ගනිමින් තිබෙනවා. ලුණුගල ඌවකැලේ දෙමළ විද්‍යාලයේ පවුල් 27ක පුද්ගලින් 75ක් රඳවා ගනිමින් අවතන් කඳවුරක් පවත්වා ගනිමින් තිබෙනවා. එසේම ලුණුගල මඩුවත්ත විග්නේශ්වර දෙමළ විද්‍යාලයේ පවුල් 224කට අයත් පුද්ගලින් 387ක් රඳවා ගනිමින් අවතන් කඳවුරක් පවත්වා ගනිමින් තිබෙනවා. හල්දුම්මුල්ලේ කැලිපානාවල සිදු වූ නායාමක හේතුවෙන් පවුල් 80ක ජනතාවක් අවතන් වී සිටින අතර ඔවුන් ගමේ පිට්ටනිය తాවකාලික මඩුගත් සකසාගෙන අවතන් කඳවුරක් පවත්වා ගනිමින් සිටිනවා. මේ වන විට මුළු කඳවුරුගත පවුල් ප්‍රමාණය 578ක් ඉක්මන අතර පුද්ගලින් 1913ක් ඒවයේ මාස ගණනක් රැඳී සිටිනවා. කුඩා අතදරුවන්, පාසල් යන දරුවන්, විවිධ රෝගවලට ගොදුරු පිරිස් මෙම කඳවුරු රැඳී සිටමින් දුෂ්කර තත්ත්වයකට පත් වෙ තිබෙනවා. ජනතාවගේ දැඩි විමසිලිමත් බවත් නිලධාරීන්ගේ තිබූ කඩිනම් මැදිහත් වීමක් හේතුවෙන් මෙවර ජීවිත හානි ඉතා අවම තිබීම සත්. ඒ කියන්නේ ජීවිත හානි ගොඩක් සිද්ධ වුණා. ඒ කියන්නේ අපි විශ්වකවන්ත වෙන නිලධාරීන්ටත් ජනතාවත් යම් අවධානයක් හිටපු නිසා. මෙම තත්ත්වයන් පාලනය කිරීමට හා කඩිනමින් සහන සැලසීමට රජයේ මැදිහත් වීම ප්‍රමාණවත් වීම කඩකටුදායක තත්ත්වයක්. ඒ කියන්නේ විජේරාමිදම් පාර්ලිමේන්තුවට පිටිපස්සෙන් ඇම්බියුලන්ස් එකක් දාගෙන ආවට මේ අවතැන්වල කඳවුරල්ලින ජනතාවට අවශ්‍ය සහන සලපන්නේ නැහැ. වසර ගණනාවකට පෙර නායාම වලට ගොදුරු ජනතාවගෙන් සැලකිතු පිරිසකට පර්චස් 10ක ඉඩම් කැබල්ලක්වත් දීමට රජය අපෝසත් වී තිබෙන නමුත් තම හිතවතුන්ටා බෞජාතික සමාගමට ඉඩම් අක්කර 1000 ගණන් ඉපදෙස්වල ලබා දෙමින් තිබෙනවා. රජයේ තීරණේ පරිදි නායාමක හේතුවෙන් ඉඩම හා නිවාසයේ සම්පූර්ණ විනාශ වූ පවුලකට නිවාස සාදා ගැනීම ලබා දෙන වන්දි මුදල් රුපියල් ලක්ෂ 12ක් වෙනවා. ඉඩම් කොටසක් මිලදී ගැනීම සඳහා ලබා දෙන රුපියල් ලක්ෂ 4ක මුදලක් පමණි. වර්තමානයේ රටේ පවතින මිලානුව ගරු කතානායකතුමා ලක්ෂ 7කට පර්චේස් එකක් ගන්න පුළුවන් වී. ලක්ෂ 12කට අත්විවරම් විතරක් දා ගන්න පුළුවන් වී. එච්චරයි දෙන්නේ. නියෝජ්‍ය කතානායකතුමනි අක්කරයක් තිබ්බත් මේක තමයි ලැබීමේ. අක්කර භාගයක ඉඩමක් තිබුණත් කොච්චර ඉඩ විශාල ගයක් තිබුණත් නිවසක් හදන්න ලක්ෂ 12ක් දෙනවා. ඉඩමක් ගන්න ලක්ෂ 4ක මුදලක් දෙනවා. ඒ කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. වර්තමානයේ රටේ පවතින මිල ගණන් අනුව නිවසක නාන කාමරයක් වෙසිකිලියක් තනා ගැනීමටවත් මේ මුදල ප්‍රමාණවත් නොවන බවට කාටවත් රහසක් නොවේ. ගෝලීය වශයෙන් බලපාන දේශගුණ විපර්යාසයන් තනිව අපට පාලනය කළ නොහැකි වුවත් අවිධිමත් සැලසුම් අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති රජයකට පාලනය කළ හැකි විය යුතු තිබෙනවා. අපේ රට නිවැරදි භූමි පරිහරණ සැලැස්මක් නිවැරදි ඉදිකිරීම් සැලැස්මක් නිවැරදි සංවර්ධන සැලැස්මක් නොමැතිකම ප්‍රතිවිපාක බොහෝ පැතිවලින් පෙන්නුම් කර තිබෙන මොහොතක අවතැන් වූ ඌවන් කඳවුරුල දිගු කාලයක් රඳවා ගැනීම රඳවා තැබීම යුක්ති සහගත නොවේ. මධ්‍යම කඳුකරේ දැඩි නායාම් අවදානමක් තියෙන පාසල් ආගමික ස්ථාන තුරු රාජ්‍ය හා පෞද්ගලික ගොඩනැගිලි දහස් ගණනක් තිබෙනවා. මේ පිළිබඳ විධිමත් අධ්‍යයනය සිදුකොට විධිමත් ක්‍රියාමාර්ගයක් ඉදිරියේ නොගත හොත් සිදුවන ආපදාව හා විනාශය සුළුපට නොවනු ඇතැයි අපි කවුරුත් තේරුම් ගන්නවා. ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාවට නිසි සහන සලසා දෙන ලෙසටත් ඉල්ලා සිටිනවා. ආපදා තත්ත්වයන් වැළැක්වීම සඳහා සැලසුම් සාගතව කටයුතු කරන ලෙසටත් ගරු ආණ්ඩුවේ අමාත්‍යවරුන්ට අපේ ඉල්ලීමක් තිබෙනවා. මේ තත්ත්වය තුළ පැන නගින ගැටලුවට ගරු ඇමතුමා පිළිතුරු ලබා දෙනවා තමයි බලාපොරොත්තු වෙනවා. කඳුකරේ අවදානම් තත්ත්වයන් පාලනය කිරීම හා ජනතාව ආරක්ෂා කිරීමට ගෙන ඇති කඩනම් පියවර කවරේද? ගරු කතානායකතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ නායාම දැන් එන්නේ පැතිරිමි යනවා ශීඝ්‍ර. ඔබතුමා දකින්නේ නැති මම දැක්කා පාරවල් කීපයක් වැහිලා තිබුණා. පස් කඳු කඩා වැටෙමින් තිබෙනවා. ගෙවල් නායාමකට භාජන වෙමින් තිබෙනවා. ජනතාව අවතැන් කඳුරුළු ජීවත් වෙමින් තිබෙනවා. මේක එන්න වැඩි තත්ත්වයක් තමයි වර්ධනය වෙමින් තිබෙන්නේ. ඒ නිසා මේකට නිසි වැඩපිළිවෙලක් දැම්ම ආරම්භ කරේ නැත්නම් විශාල අර්බුදයකට අපි මුහුණ දෙනවා. අවතන් වූ කඳවුරුකට සිටින ජනතාවට ප්‍රමාණවත් සහන සැපීමක් සිදුව තිබේද? මා දන්නා පරිදි ඒ ජනතාවට ප්‍රමාණවත් පහසුකම් ලැබෙන්නේ නැහැ. අවතන් වූ ජනතාව ආරක්ෂිත ඉඩම් ලබා දීම සඳහා වන සූදානම කවරේද? මොකද ඔවුන්ට ඒ නායාම් ප්‍රදේශයේ යලි පදිංචි කිරීම සුදුසු නැහැ. ඒ නිසා ඔවුන්ට විධිමත් ඉඩමක් ලබා දීම සඳහා කටයුතු කරනවාද? විනාශ නිවාස විනිවිද ප්‍රමාණවත් මන්දි මුදලක් අඩුමතරමේ නිවාස යම් ප්‍රමාණයකට තක්සේරු කරලා මුදලක් ලබා දෙන එකට තමුන්වන්සලා කටයුතු කරනවා. අවතන් වූ ජනතාවගේ කඳවුරු ජීවිත අවසන් කිරීම සඳහා වන සැලසුම කවරේද? ඒ සඳහා වන කාල රාමු කවරේද? මොකද සමහර ජනතාව මාස 10කට වඩා වැඩි කාලයක් මේ කඳවුරුවල ජීවත් වෙනවා. එනිසා උන් ක්‍රමානුකූලව මේ කඳවුරු ජීවිතෙන් එළියට ගන්න ඕනේ. ඒ සඳහා තියෙන සැලසුම කුමක්ද? ඉදිරියේ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් වැළැක්වීම සඳහා සහ අනාරක්ෂිත භූමි භාගයන්හි අවිධිමත් සංවර සැලසුම් සම්බන්ධයෙන් ආණ්ඩුවේ සැලසුම කවරේද කියලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි දැනගන්න කැමැති. බොහොම ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු අනුත්සනායක මන්ත්‍රීමා විසින් 27/2 අසන්නද ප්‍රශ්න සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිති බණ්ඩාර තෙන්නකොන් මෙතුමා පිළිතුරු දිය යුතු තිබුණත් එතුමා අත්‍යවශ්‍ය කටයුතු නිසා අද සභාවේ නොසිටින බැවින් ආරක්ෂක අමාත්‍ය විසින් යොමු කර තිබෙන පිළිතුරු ටික මම ඉදිරිපත් කරනවා. ඊට වැඩිමනත් වශයෙන් අවශ්‍ය නම් එතුමාටම යොමු කරලා පිළිතුරු ලබා දෙන්න. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ විසින් නාය අධී අවදානම් ලෙස හඳුනාගත් පවුල් කඩිනමින් එම අවදානම් ස්ථානවල ඉවත් කරන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන රැඳීමට කටයුතු කරහා පිසු ආහාර හා අනෙකුත් අත්‍යවශ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කරනු ලබයි. දෙක, ආපදා කළමනාකරණ 1/2021 චක්‍රලේඛන අනුව පහදක් වෙන සාහන සලසා දෙනු ලැබේ. වියලි සලාකෝ පිසු ආහාර සැපයීම, සනිපාර්ශකත්ව සිදු කිරීම, සහනාධාර ද්‍රව්‍ය හා උපකරණ දීම, වෙහිකබා තාපලින් ආරක්ෂක කබා මුල්තැන්ගේ කටල සහ ගෑස් සිලින්ඩර් වැනි දෑ අවතැන් කඳුරුළු සිටින ආපදාවට පත් ජනතාවට යටතල පහසුකම් සැපයීම, විදුලිය ජලය බදුල්ල දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශලේකම් පොට්ටාස් 1000 ජෙනරේටර් දෙක බැගින් ලබා දී ඇත. තාවකාලිකව කුලී නිවාසවල පදිංචි වන ආපදාවට පත් ජනතාවට උපරිමයේ රුපියල් 10,000ක මාසික නිවාස කුලී උපරිම මාස 6ක් දක්වා ලබා දීම. 3, ඒ සඳහා අවශ්‍ය ඉඩම් හඳුනාගෙන ඇති අතර වැබිලි සමාගම් වලින් ඉඩම් නිදහස් කර ගැනීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම් වරු මගින් සිදු වෙමින් පවතී. 4, වතු නිවාස සඳහා වන්දි ගෙවීමට ඉඩම් හිමිකාරත්වය නොමැති බැවින් 1/2021 චක්‍රලේඛනය අනුව අනවසර නිවාස සඳහා රුපියල් 10,000ක ප්‍රතිපාදන මුදල ලබා දෙනු ලැබේ. ආපදාවට පත් වූ ඉඩමේ අයිතිය ප්‍රතිලාභියා සතුනා මෙම ප්‍රතිලාභිය නැවත පදිංචි කිරීමේ වැඩසටහනට ඇතුළත් කර රුපියල් මිලියන 1.6ක උපරිමයක් දක්වා නිවාස ඉදි කිරීමට ප්‍රතිපාදන නිදහස් කරනු ලබයි. 5, වැමිණි සමාගම් යටතේ පවතින ඉඩම් කොටස් නිවාස හානියට පත් පුද්ගලින් වෙත නෛතිකව ලබා දීමට එකඟ වන්නේ නම් කඩිනමින් කඳුරු ඉවත් කර නිවාස ඉදි කිරීම කඩිනම් කළ හැක. එමෙන්ම වැවි කර්මාන්ත අමාත්‍යාංශයේ වැවිලි මානව සංවර්ධන භාරය මගින් නිවාස ඉදි කිරීමට වැඩසටහනක් දැනට යෝජනා කර ඇත. 6, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා දැනුවත් කිරීම කටයුතු සිදු කරනු ලබයි. 2, ආපදා කළමනාකරණ දිස්ත්‍රික් කමිටු බලාත්මක කරනු ඇති. 3, ගොඩනැගිලි ඉදි කිරීමේදී 2011 වර්ෂයේ සිට ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිර්දේශ ලබා ගන්නු ලැබේ. 4, පළාත් පාලන ආයතන මගින් ඉදි කිරීම සැලසුම් අනුමත කිරීම සඳහා අනුකූලතා සභා ලබමින්ට කටයුතු කර ඇත.
ලොකු විවාදයකට පැටලෙනව නෙවෙයි. ඔබතුමා දන්නවා දැන් වැවිලි සමාගම් වලනේ දැන් මේ ඉඩම් තියෙන වැවිලි සමාගම් ගාව වෙන අතරේක ඉඩම් තිබ්බොත් ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වනජීවි දෙපාර්තමේන්තුවයි තියෙන ඉඩම්. ඒත් අපි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වනජීවි දෙපාර්තමේන්තුවේ ඉඩම් වලට අත තියන්න බැහැනේ. ඒත් මේ වැවිලි සමාගම් වලට ඇත්තට මේවා බදු පදුපදනෙම තමයි ලබා දෙලා තියෙන ආණ්ඩු විසින්. ඒ නිසා මම හිතන්නේ මේවත් එක්ක ඉතා ඉක්මනින් සාකච්ඡාවක් කරලා මේ ඉඩම් ටික නිදහස් කරලා මොකද මේ පුරවැසියන් ඔබතුමා දන්නව කඳවුර කොහොමද ජීවත් වෙන අත දරුවන්නේ. කඳවුරක ජීවත් මාස 10ක් සතියක් දෙකක් ඕනෑම තැනක ව්‍යසනයක් වුණාම තාවකාලික කඳවුරකට යන්න වෙයි. හැබැයි සමහර ඒවා ගිය අවුරුද්දේ මාර්තු වල ඉඳන් දැන් මාස 10කට වඩා වැඩි කාලයක් ඕන් කඳවුර වල. ඒ දරුවන්ගේ අනාගතය මොකද්ද? ඉතින් පාසල් යන දරුවෝ ඉන්නුනම් ඒගොල්ලන්ගේ ආසන්න පාසලක් නැහැ. ඒ නිසා ගරු අමාත්‍යතුමනි මම හිතන්නේ ඉතා වේගෙන් මේගොල්ලන්ට ඉඩම් ලබා දීලා වේගවෙන් මේ කඳුරු ජීවිතෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි තියෙන්නේ.
මම ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තින්නේ ආපදා කළමනාකරණය ඒ සඳහා අවශ්‍ය අවධානය යොමු කරා.
හොඳයි, ගරුණ
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම මීට පෙර මහබැංකු අධිපතිතුමාගේ ප්‍රකාශයක් පිළිබඳව ප්‍රකාශයක් කළා. ඒ ප්‍රකාශය නිමා කරන්න කලින් මයික්‍රෝෆෝන්ගේ මේ විසන්ධි වුණා. ඒ නිසා මම ගරු ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මගේ ප්‍රකාශය අවසන් කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න කියලා.
කෙටියෙන් කරන්න.
හරි, ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දැන් එතුමා නන්දලාල් ආචාර්ය නන්දලාල් වීරසිංහ මැතිතුමා කියනවා ඉදිරි කාලය තුලනත් මොන జగතෙක් බලයට ආවත් IMF එක වැඩපිළිවෙලින් නිදහස්ව යන්න බෑ. IMF වැඩපිළිවෙල තුල තමයි යන්න වෙන්නේ කියලා. ඒ නිසා මගේ ඉල්ලීම තමයි ඒක තීරණාත්මක සහ රටට ඉතා බරපතල ප්‍රකාශයක් නිසා ඒ ප්‍රකාශය විශේෂයෙන් මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් මැතිතුමා විසින් කරන ලද ප්‍රකාශය පිළිබඳව ඉදිරි පාර්ලිමේන්තු දිනයක විවාදයක් එක් දිනක හෝ විවාදයක් ලබා දෙන ලෙස තමයි නියෝජ්‍ය ගරු කතානායකතුමනි මා ඉල්ලා සිටින්නේ.
බොහොම ස්තුතියි. මුදල් රාජ්‍ය අමාත්‍යතුමා.
අරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පිළිබඳව ඊයේ බඳුල ගුණවර්ධන අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් මතයක් ප්‍රකාශ කරා, විවාදයක් කියලා. ඒක අපි ඔක්කොටම හොඳයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මොකද කණ්ඩායමක් ඉන්නවා මේක තවදුරටත් අර්බුදේ තියාගෙන දිගින් දිගටම යෑම දේශපාලනික වශයෙන් පැවැත්මක් තියෙනවා කියලා හිතන් ඉන්න කණ්ඩායම. තව කණ්ඩායමක් ඉන්නවා බහුතරයක් මේක හැකියක්මනින් මේ අර්බුදය විසඳා ගැනීම තමයි රටක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන් ක්‍රමවේදය. එතකොට මේ ක්‍රමවේදය තුළ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ ඉතිහාසයේ නොගත්ත තීන්දුව තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අපි දන්නවා ඒ ගත්ත තීන්දුව දේශපාලනික වශයෙන් උත් රජයකට අපහසු තීන්දුව. නමුත් අපි මේ අදිෂ්ඨානයක් එක්ක මේ කටයුත්ත කරේ එතනින් එහාට විකල්පයක් නොමැතිකම හින්දා. එහිඳ අපිට බැහැ ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ විදිහට මේ ආර්ථිකමය වශයෙන් අස්ථාවර වෙලා දිගින් දිගටම යන්නත් මේ ලබාගත්ත ස්ථාව දැන් වෙලා තියෙන ගරු නියෝජ්‍ය කතම අවසාන කරන කතානායකතුමනි, දැන් යම් ස්ථාවරත්වයක් තියෙනවා. එතකොට මේ යම් ස්ථාවරත්වයක් තියෙද්දී බොහෝ අය විශ්වාස කරනවා අපි අර පරණ තිබිච්ච ක්‍රමවේදයට ගමන් කරොත් දැන් ගමන් කරන්න පුළුවන් තත්ත්වෙක ඉන්නවා කියලා. ගරු කතානායකතුමනි, මේ ස්ථාවරත්වය ඉදිරියට ගෙන යා යුතුයි. ඒ ස්ථාවරත්වය ඉදිරියට ගෙන යන්න තව ඉතාම බුද්ධියෙන් කටයුතු කළ යුතුයි. මේක කලබල වෙලා තීන්දුව తీරන ගන්න බෑ. තීන්දුව తీරන ගන්න පුළුවන් අවස්ථාවන් එද්දී අපි හැමෝ එක්කම සාකච්ඡා කරලා ඒ අවශ්‍ය තීන්දුව ගන්න සූදානමින් ඉන්නවා. එහෙනම් මං හිතන්නේ මේ පාර්ලිමේන්තුවේ නැති නියෝජනය කරන්න නැති කෙනෙක්ව අරගෙන ඒ අයට දිගින් දිගටම පහර ගැහිම ගරු කතානායකතුමනි මේ සදාචාරයටත් ගැලපෙන්නේ නැහැ. ඒ පිළිබඳවත් ඔබතුමා අවධානය යොමු කරන්න ඉතින් ඉතාම ගෞරවණීයයි.
කොමිසරේ මුසමිල් මන්තවා මොකද පොයින්ට් ඔෆ්
කතානායකතුමනි, එහෙම මේ මෙතුමාගේ තර්කය අනුව අපට කිසිම සභාපතිවරයෙක් ගැන කිසිම මේ පාර්ලිමේන්තුවේ නැති කෙනෙක් ගැන කතා කරන්න බෑ. ඒකට තමයි ඇමතිවරු ඉන්නේ උත්තර දෙන්න. දැන් මෙතුමා පැහැදිලිව කියලා තියෙනවා ඉදිරියේ කවුරු ආවත් IMF එකත් එක්ක තමයි තීරණ ගන්න ඕනේ කියලා. ඒක මේ රජයේ ප්‍රතිපත්තිය. ඒක වෙන එකක්. හැබැයි ජනතාව ඊළඟ ආණ්ඩුවකදී තීරණය කළොත් ඒක නෙවෙයි ප්‍රතිපත්තිය කියලා. එතකොට ඒ ජනවරමත් එහාට යන කතාවක් තමයි එතුමා මේ කියන්නේ. ඒ නිසා මේක ඉතා බරපතල ප්‍රකාශයක්. එතුමා පාර්ලිමේන්තුවටත් නොකියා බංකොලොත් භාවයේ ප්‍රකාශ කර වගේ දැන් වෙන තැනකට මේක ඇදගෙන යන්න යන්නේ. ඒ නිසා අපි ඉල්ලා හිටනවා වහාම මේ පාර්ලිමේන්තුව ඇතුලේ මේ ප්‍රකාශය පිළිබඳ අපිට විවාදයක් දෙන්න අපි විපක්ෂ සංවිධායකතුමාගෙන් සභානායකතුමාගෙන් ඒ ඉල්ලීම කරනවා.
හරි, බොහොම ස්තුතියි කරුවන්තුමා. ඔව්, ඔබතුමාට ඊළඟට තියෙන ගරුමන් ප්‍රේමලාල මහත්තයා. ගරුමන්තුමා, දැන් මේ පිළිබඳව අවශ්‍ය බලලා තීන්දුවක් දෙන එක විවාදයක් කරගන්න එපා. අමාත්‍යාංශ නිවේදන ගරු ප්‍රවාහන මහාමාර්ග ජනමාධ්‍ය අමාත්‍යතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දිනේ විපක්ෂ නායකතුමාත් විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ අපේ රටේ දරුවන්ගේ පාසල් සීසන් ටිකට්පත් අහෝසි කරලා තිබෙනවා කියලා ඉතා විශාල ප්‍රචාරණයක් ගෙන ගොස් තිබෙන නිසා මම මේ පිළිබඳ මේ ගරු සභාවට සත්‍ය තත්ත්වය පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරනවා. ගරු කතානායකතුමනි, ඔබතුමත් මේ සභාවේ ඉන්න අපි වැඩි දෙනෙක් සීසන් ටිකට් පතක් කරා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් වලින් ගමන් කරලා මහාවිද්‍යාල මධ්‍ය මහාවිද්‍යාල හරහා උඩට ආපු මන්ත්‍රීවරු තමයි වැඩි පිරිසක් ඉන්නේ. ඒ නිසා සෑම රජයක් විසින්ම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වගෙන ආව දශක 6ක් විතර පාසල් ශිෂ්‍යයන්ට සීසන් ටිකට් පතක් ලබා දෙනවා. ඊට පස්සේ මෑත ඉතිහාසයේ තුලදී ඊට අතිරේකව සිසු සැරිය කියලා පාසල් දරුවෝ සඳහාම වෙන්න උන බස් රථ සේවාවක් පවත්වගෙන ආවා. එහිදී පාසල් ශිෂ්‍යයන්ටත් කාර්මික විද්‍යාලවල ශිෂ්‍යයන්ටත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ටත් සීසන් ලබා දෙනවා. අනුග්‍රාහක වාර ප්‍රවේශ පත්‍ර පාසල් ශිෂ්‍යයන්ගෙන් මේ සඳහා අය කරන්නේ 107ක් පමණයි. 93ක් සහන ආධාරයක් දෙනවා මහජනයාගේ බදු මුදල් වලින්. ඊළඟට කාර්මික විද්‍යාලවල හා විශ්වවිද්‍යාලවල ශිෂ්‍යයන්ගෙන් 121යි අය කරන්නේ 79ක සහන ආධාරයක් දෙනවා. මේ සඳහා භාණ්ඩාගාරයේ ඉතා විශාල වියදමක් දරනවා. මං සංඛ්‍යා දත්ත කියන්න කැමති. වර්ෂය තුළ 2022 අලෙවි කරලා තිබෙනවා වාර ප්‍රවේශ පත්‍ර ආදායම මිලියන 14941ක්. සිසුන්ගෙන් අය කරලා තියෙන්නේ මිලියන 1153යි. භාණ්ඩාගාරයෙන් ලැබෙන්න ඕනේ මිලියන 13788ක්. ලැබුණේ 6100යි. ඒ නිසා 2022 වර්ෂයේට සීසන් ටිකට් පස් සදා භාණ්ඩාගාරයෙන් ලැබෙන්න ඕනේ මිලියන 7688.38. 2023 වර්ෂයේදී අරවාගේ ඉතා විශාල ලෙස මේ ආර්ථික අර්බුදයක් සමඟ ශිෂ්‍යයන්ගේ ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. ඒ අනුව 21,775 මිලියන වාර ප්‍රවේශ පත්‍ර අලෙවික ආදායම ලැබිලා තියෙනවා. සිසුන්ගෙන් අය කරලා තියෙන මිලියන 1638යි. සිසුන්ගෙන් කියන්නේ දෙමාපියන්ගෙන්. භාණ්ඩාගාරයෙන් මේ සඳහා ලැබිය යුතුයි මිලියන 20,136ක්. ලැබිලා තියෙන්නේ 8,000යි. ලැබෙන්න තියෙනවා 12,136ක් 2023 වර්ෂයේට භාණ්ඩාගාරයෙන්. ඊළඟට දිගින් දිගටම මේ සීසන් ටිකට් පත් දීම වර්ධනය වෙලා තියෙනවා. 2022 වර්ෂයේදී ප්‍රවේශ පත්‍රවල ප්‍රමාණය සාමාන්‍ය මාසික ප්‍රමාණය 285,000යි. 2023 වර්ෂයේදී 440,000යි. කාර්මික විද්‍යාලවල 2022 6690යි. 2023 15,260යි. විශ්වවිද්‍යාලවල 6052යි. 2023 8190යි. එතකොට ශිෂ්‍ය සංඛ්‍යාවට වැඩි ප්‍රමාණයක් වියදම් දරලා තියෙනවා. සීසන් ටිකට්පත් වැඩි ප්‍රමාණයක් දීලා තියෙනවා. නමුත් මට මේ වන විට ලංකා ගමනාගමන මණ්ඩලය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වෙලා තියෙනවා 2022 භාණ්ඩාගාරයෙන් ලැබෙන්න ඕනි 2688ක්, 2023 12,136ක් ලැබෙන්න ඕනි. මේ වර්ෂයේ 2024 අයවැය ලේකඩින් තව මදි මිලියන 8,500ක්. මිලියන 28,324ක් ලංගමේට ලැබෙන්න ඕනි භාණ්ඩාගාරයෙන්. බිලියන 28ක්. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මුළු ලංකාවෙම මේ වර්ෂයට කාපට් වලට වෙන් කරලා තියෙන මුදල මීට වඩා අඩුයි. පාරවල් කැඩිච්ච ටික හදන්න වෙන් කරලා තියෙන මුදල. ඒ තරම් විශාල සානාධාරයක් අපි ශිෂ්‍යයන්ට ලබා දෙනවා සීසන් ටිකට් පත් තරහ. ඒ නිසා ඒ ඉතාම ප්‍රවේශමෙන් වගකීමෙන් කරන්න ඕනි මේ මුදල් නැතුවත් සීසන් ටිකට් පත් ලංගමේ ලබා දෙන්නේ ලංගමේ ලැබෙන ආදායමෙන්. බැරි වෙලාවත් මේ ටික කරගන්න බැරි වුණොත් අපි අනිත් මහා ජනතාවට පොදු සේවා පවත්වාගෙන යන්න බැරි වෙනවා. ඒ නිසා තමයි ජනවාරි මාසයේදී එකම දිනයක්වත් පාසල් පැවැත්වුනේ නැහැ. ගරු අධ්‍යාපන ඇමති ආචාර්ය සුසිප්‍රේම ජයන්ත මහත්තයා මෙතන ඉන්නවා. එකම දිනයක්වත් පාසල පැවැත්වෙන්නේ නැත්නම් ඒ පරිපාලන කළමනාකරණ චක්‍රලේඛන අනුව සීසන් ටිකට් පත් නිකුත් කරන්න අයිතියක් නැහැ. එහෙම කළොත් ලංකා ගමනාගමන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලය වග කියන්න වෙනවා ඔඩිට් ක්වාරිස් වලට. පාසල් පැවැත්වෙන්නේ නැතුව කොහොමද සීසන් ටිකට් පත් නිකුත් කළේ කියලා. නමුත් අපි විශේෂයෙන් උසස් පෙළ කරන ශිෂ්‍යයන් වෙනුවෙන් සීසන් ටිකට් පත් නිකුත් කරලා තියෙනවා. ඊට අතිරේකව සාමාන්‍ය පෙළ විෂය නිර්දේ සාවරණය කරන්න බැරි දරුවෝ වෙනුවෙන් විදුහල්පතිගේ ලිපිය මත සීසන් ටිකට් පත් නිකුත් කරලා තියෙනවා. සෙනසුරාදා ඉරිදට මේ මූල්‍ය දුෂ්කරතාවය නිසා පාසල් නොපැවැත්වෙන කාලේ ඉවත් කරලා තියෙනවා. පෙබරවාරි මාසයේ ඉඳන් ඒ සියලුම දවස් වලට අවශ්‍ය සීසන් ටිකට් පත් ලබා දෙනවා. පරිපූර්ණ ඇස්තමේන්තුවක් අවශ්‍ය වෙනවා මේ ගරු සභාවෙන්. බිලියන 28ක් පමණ ලංකා ගමනාගමන මණ්ඩලයට හිමි වෙන ප්‍රමාණය ලබා දෙන්න. ඊළඟට ගරු කතානායකතුමනි, සිසු සැරිය ව්‍යාපෘතිය සඳහා මිලියන 1600ක් වසරකට වියදම් කරනවා. ශ්‍රී ලංකා සිසු සැරිය බස් රථ 790ක් ධාවනය කරනවා. පුද්ගලික අංශයේ බස් රථ 710ක් ධාවනය කරනවා. මේ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ලංගමයට ගෙවලා තියෙනවා මිලියන 428ක්. පුද්ගලික බස් සඳහා ගෙවලා තියෙනවා මිලියන 766ක්. ඒ අනුව 2021 වර්ෂයේ අපි වියදම් කළා තියෙනවා සිසු සැරියට මිලියන 121ක්, 2022 මිලියන 123ක්, 2023 493ක්. ඒ නිසා මේ සඳහා දරණ වියදම දිගින් දිගටම වැඩි කරලා පෙරමැසුම් දායකව කාර්යක්ෂම ලෙස මේ කළ යුතු වෙනවා. සුවාසක් දරුවන්ගෙත් දෙමව්පියන්ගෙත් රටේ ඉතිහාපත වෙනුවෙන් ඒ සඳහා තමයි කටයුතු කරලා තියෙන්නේ.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීනි. වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න ගරු ප්‍රේමලා ජයසේකර මහත්මයා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දිනේ මම පාර්ලිමේන්තු නොසිටි අවස්ථාවේදී විපක්ෂ නායකතුමාත් එවැගේම පරිකාර මන්ත්‍රීතුමා ඉන්න අනතුරුවත් යම් ප්‍රකාශ කිහිපයක් ඉදිරිපත් කළා තිබුණා. වරායේ මුහුදු මැදදී රාජ්‍ය අමාත්‍යතුමා සහ මන්ත්‍රීවරු කීප දෙනෙක් සමග පාටියක් මුහුදු මැදදී මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ පාර්ලිමේන්තු අයවැය අවස්ථාවේදී අපේ ගරු මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් ඉල්ලීමක් කරා මගෙන් වරායේ බටහිර පර්යන්තය වගේම නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක වෙන්නේ මොන ආකාරයට තමුන්නාසලා අපි අයවැය අවස්ථාවේදී වැසීසිය ඡන්දය ලබා දෙනවා. හැබැයි වරායේ මොනවද සිද්ධ වෙන්නේ, අලුත් නව සංවර්ධන දෙවන්ත සංවර්ධන කටයුතු ක්‍රියාවට නංවන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ ඉල්ලීම අනුව අපි ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරු නිල්ලීම කළේ, වගේම විපක්ෂ මන්ත්‍රීවරුන්ටත් මට ඒ වෙලාවේ මුණ ගැසිච්ච හැම කෙනාටම WhatsApp පරහත් දැනුවත් කිරීමක් කළා ඔබ සියලු දෙනාම ඒ අවස්ථාවට පැමිණෙන්න කියලා. මම කියන්නේ මේ වෘත්තීය සමිති වලින් ඒ කරන ක්‍රියාමාර්ග මේවා පෙන්වා දෙන්න ආකාරයට තමයි පෞගිය කාලේ අරගෙන ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ පෞගිය කාලේ මාධ්‍ය වලින් මේ ඒවා උලුප්පල දුන්නා වැරදි විදියට මම හිතනවා මේ අනපනක් සම්මත වුණාට පස්සේ ඒ සෙල්ලම් කරන්න හම්බෙන්නේ නැහැ. ඒත් ඇත්තෙන්ම නිවැරදි තොරතුරු ලබා දෙනවා නම් අපිට කිසි ගැටලුවක් නැහැ. වරායේ රාජ්‍ය අමාත්‍යවරයා හැටියට මගේ වගකීමක් හා යුතුකමක් වෙනවා මන්ත්‍රීවරුන් යම් ඉල්ලීමක් කරොත් ඒ සඳහා අවස්ථාවක් ලබා දෙන්න. එතෙන්දී සාමාන්‍ය වරාය මගින් තේපන් සංග්‍රහය ලබා දුන්නත් ගැටලුවක් නැහැ. ඒකත් මම පෞද්ගලික ලබා දුන්නේ මේ රටේ තියෙන තත්ත්වය ගැන හිතලා. ඒ නිසා එහෙම කියද්දි මේක පුන පුනා මම හිතන ඔය සීසන් පස්සේ ළමින් දරුවන්ගේ වාර ප්‍රවේශ පත්‍ර සම්බන්ධයෙන් කිව්වා. ඉතින් මේ වගේ මඩ ගහන්න රජයක් බලයට ගන්න කුමන්ත්‍රණය කරමින් මෙහෙම මඩ ගහන එක හරිම අසාධාරණයි. ඒ නිසා රජයක් හැටියට මේ වැටිච්ච රජ රට ගොඩ ගන්න විවිධ ක්‍රියාකාරකම් කරනකොට ඒවට වටින් පිටින් ගොඩින් මඩ ගහනවා. දැන් පෞගේ දවස්වල ඒ වීඩියෝ දර්ශන ඉදපත් කළා. ඒ ඉදිරිපත් කරපු අය පෞගේ දේශබන්ධු තෙන්නකෝන් පොලිස්පති වර්තමාන පොලිස් වැඩ බලන පොලිස්පතිතුමාට පහර දුන්න අය කියනවා. ඒ වීඩියෝ දර්ශන ඉදපත් කළා. ඒකට නිසා මම විශේෂයෙන් ඉල්ලනවා හිටපු ජනාධිපතිතුමා ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ඒ වෙලාවේ යුද්ධය අවසන් කරන සේනාධිනායකත්වය ලබා දුන්නේ එතුමා හිටියා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 20ක් පමණ හිටියා. ඒ සියලු දෙනාගේම ආරක්ෂාවට තරජනයක් වෙන අයුරින් ඒ කටයුතු කිරීම සම්බන්ධවත් ඒ වගේම ඒ වෘත්තීය සමිති නායකයෙක් කටයුතු කළ ආකාරය මම හිතන්නේ කෝටි ගාණක් වියදම් වෙලා තිබුණා. ලක්ෂ 25ක් වියදම් වෙලා කියලා එකක කියනවා. අනිත් එකේ කියනවා කෝටි ගාණක් වියදම් වෙලා කියලා. ඉතින් මේ බොරු ප්‍රචාර තමයි පහුගිය කාලේ අනිත් අමාත්‍ය සම්බන්ධව ලබා දුන්නේ. මේ අපි දන්නවා පෞගේ කාලේ උත්සව වලට ඒ වගේම මැතිවරණ කටයුතු සඳහා කෝටි ගණන් වියදම් කරලා පෝස්ටර් ගැව්වා නිවාස සංවර්ධන අධිකාරී හරහා. ඒ විතරක් නෙවෙයි තව කියන්නගත්තු ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම විශේෂයෙන් මතක් කරන්නේ දැන් මම හිතා බන්දුල ගුණවර්ධන මැතිතුමා මේ අවස්ථාවේ ඉන්නවා. එතුමාගෙන් මේ මන්ත්‍රීවරු ඉල්ලීමක් කළොත් දුම්රිය අජින් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, දුම්රිය ගමනාන්තර කොහොමද සිද්ධ වෙන්නේ කියලා මන්ත්‍රීවරු අපිට මේක යන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා ඔබතුමා ලබා දෙන්නේ නැත්ද? ලබා දෙනවා. ඒ වගේ අපිටත් ඒ අවස්ථාව තියෙනවා. ඉතින් එතෙන්දී පෞද්ගලික වියදමින් එයාට තේපන් සංග්‍රහයක් රාත්‍රි ආහාර භෝජන සංග්‍රහයක් කරාට කාටවත් අමාරුවක් නැහැ. ඒ නිසා මම විශේෂයෙන් ඒක නම් මම සිහිපත් කරන්න ඕනේ. ඒ සඳහා සියලුම බිල්පත් මම සභාගත කරලා තියෙනවා මගේ වියදමින් ගෙවපු බිල්පත්. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඊයේ දිනේ මරික්කාර මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කරනවා 30 වෙනිදාන් පස්සේ ගුටි ගන්න ලෑස්ති වෙන්න. ඒ කියන්නේ නැවත අරගලයකට ආරම්භයක්. එතකොට පහුගිය කාලේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තිබ්බා. මන්ත්‍රීවරු ඝාතනය කළා. මන්ත්‍රීවරුන්ට විශාල විදියට අපහාසන ආකාරයක එහෙම නැත්නම් තර්ජනාත්මක පහර දීම් සිදු කරා. ඉතින් ඒ සියලුම දේවල් සම්බන්ධයෙන් ඉදිරියේදී නැවත ඒ වගේ සිදුවීමක් සිදු වුණොත් ඔය මරික්කාර මන්ත්‍රීතුමා ඇතුළු විපක්ෂයේ වග කියන්න ඕනි විපක්ෂයේ වග කියන්න ඕනි. විශේෂයෙන් අර පහුගිය මේ පෙරේදා දිනේ සංචාරය සඳහා ගමන් කරද්දී බොරු චෝදනා නගපු ඒ වෘත්තීය සමිති මේ නායකයන් උසි ගන්නවන මේ කණ්ඩායම් අනිවාර්යෙන් වගේ කියන්න ඕනි කියන එක මම විශේෂයෙන් මතක් කරනවා. ඒ නිසා මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද පාර්ලිමේන්තුවේ උදේ ඉඳලා කාලය කන විපක්ෂ නායකද සභාපතිද කියලා මම දන්නේ නැහැ. ඒ කාලය කන වගේ අපි කාලය කාලා මේ රජයේ මුදල් නාස්ති කරන්න කැමති වෙන්නේ නැහැ. ඒ නිසා මේ අසත්‍ය කරුණු ඉදිරිපත් කරන මාධ්‍යටත් මම හිතනවා ඉදිරියේදී හැම මාධ්‍යම නෙවෙයි ඒ මාධ්‍යවලටත් ඉල්ලීමක් කරනවා. මේවා සාධාරණ මීම් ඉදිරියට කටයුතු කරනකොට හරි වැරද්ද බලලා මේ ඇත්තද බොරුද කියලා බලලා ඒ කරුණ ඉදිරිපත් කරන්න අසත්‍ය ඉදිරිපත් කරන තාක්කල් මේ රට ඉදිරියට ගෙනියන්න බෑ. මොකද තනිකර සමහර ජනමාධ්‍ය හරහා බොරු ප්‍රචාර තමයි අද පළවෙන්නේ. ඒ නිසා ඒ ගැන මාගේ කනගාටුවත් ප්‍රකාශ කරමින් ඒ වගේම මේ ඇත්ත තත්ත්වය නේද මම විශේෂයෙන් මතක් කරන්න ඒක හවස් වරුවට සිද්ධ වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්න දවස පාර්ලිමේන්තු දිනවල විතරයි ඉන්නේ. ඒතකොට ඒ දිනේදී අපි සවස 4 කියන්නේ 6 කියන්නේ හොඳ පේන වෙලාවක. ඒ වෙලාවේ දාගත්තේ දවල්වල පාර්ලිමේන්තුම ඉන්නේ ඕක නිසා. එතකොට 4 හතරට 4 හමාරට එන්න කියලා ආරාධනා කරලා තිබුණා. එදා හදිසි ඡන්දයක් ප්‍රකාශ ඡන්දයක් තියෙනවා කෝ. ඒ නිසා ඡන්දේ අවසන් වෙච්ච නිසා තමයි 5:00 වගේ වෙලාව උනේ. ඒ නිසා නැවත දිනයක් දාගන්න බෑ. දෙවැනි දිනේ දාගත්තේ. මොකද ඊට කලින් දාගත්ත දිනේදීත් කතාන අපේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ සාකච්ඡාවක් තිබිච්ච නිසා ඒකත් කල්යන් දාන සිද්ධ වුණා. ඒක තමයි සත්‍ය තත්ත්වය. ඒ නිසා අසත්‍ය ප්‍රවෘත්ති මින් ඉදිරියට පළ කරන්න එපා කියන එකත් කියමි. විපක්ෂයක් හැටියට බලයට එන්න ආරාධින කුමන්ත්‍රණ කරුවන්ගෙන් ඉල්ලන්නේ මේ වගේ මඩ ප්‍රචාර කළ ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එපා කියන එක වකිම කියනවා. ඒ වගේම අවසාන වශයෙන් වරාය අධිකාරියෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළා. මේ සඳහා ඒ යාත්‍රාදික ලබා දුන්න මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණ චාරිකාවට අවශ්‍ය වාර්තාදික ලබා දුන්න හැරෙන්න කිසිම මුදලක් වරාය අධිකාරියෙන් වියදම් කළා නැහැ කියලා. එතෙන්දී ඔප්පෙනවා අර කියපු වෘත්තීය සමිති නායකයා සම්පූර්ණ කරන්නේ මේ ජනතා ආණ්ඩුවට මඩ ගැසීමක් කියන එක පැහැදිලිව ඔප්පුණා. ඒ නිසා එසේ ප්‍රකාශ කරමින් නැවත මින් ඉදිරියට මේ වගේ කැත වැඩ කරන්න එපා කියන ඉල්ලීම කරමින් මම මගේ කතාව අවසන් කර බොහොම ස්තුතියි.
ප්‍රධාන වැඩකතු ආරම්භයේ යෝජනා අංක 1 ඉදිරිපත් කරනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පාර්ලිමේන්තුවේ වැඩකටයුතු පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ විෂයාංක 1, 2, 3 පිළිබඳව වැඩ අද දින රැස්වීමේදී අංක 24(2) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගෙහි විදුලිදා නැංගී නිදහස් විය යුතුය.
සභාවකෙන්ද?
ආයි.
අංක 2 ඉදිරිපත් කරනවා.
රජයේ විසින් ප්‍රකාශයට පත් කළ මුල්‍ය බංකුලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තු වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සියෝජනා හා නිදේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව රජය විසින් ප්‍රකාශයට පත් කළ මුල්‍ය බංකුලොත්භාවයට හේතු පරීක්ෂා කර පාර්ලිමේන්තු වාර්තා කිරීමටත් ඒ පිළිබඳව සියෝජනා නිදේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2023 ඔක්තෝබර් 6 වෙනි දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාව මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තු වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාර වේකී කාර්ය සභාවට ලබා දී ඇති කාල සීමාව 2024 අප්‍රේල් 18 දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාවකෙන්ද?
ආයි.
අංක 3 ඉදිරිපත් කරන්න.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, යෝජිත ව්‍යාපාර සූදානම් බිරෙඩි දර්ශකයේ සඳහා සූදානම් වීමේදී මතුන් ප්‍රයෙක් ගැටළු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබඳ සියෝජනා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව යෝජිත ව්‍යාපාර සූදානම බි රෙඩි දර්ශකයේ සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රායෝගික ගැටළු හා දුෂ්කරතා අධ්‍යයනය කිරීමටත් ඒ පිළිබඳව සිය යෝජනා හා නිදේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාර්යක සභාව විසින් නිරීක්ෂණය කරනු ලැබූ කරුණු 2023 නොවැම්බර් 16 වන දින පාර්ලිමේන්තු විසින් සම්මත කරන ලද යෝජනාව මගින් නියම කර ඇති පරිදි පාර්ලිමේන්තුව වාර්තා කිරීමට තවදුරටත් කාලය අවශ්‍ය වන බැවින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 102 ප්‍රකාර වේකී කාර්යක සභාවට ලබා දී ඇති කාල සීමාව 2024 අප්‍රේල් 22 වෙනි දින දක්වා දීර්ඝ කළ යුතුය.
සභාවකෙන්ද?
ආයි.
දිනට නියමිත කටයුතු යෝජනා අංක 1 ගරු කෝකිලා ගුණවර්ධන මැතිණිය.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි,
මිනිත්තු 10ක කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද රටේ දැවැන්තම ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ ශුද්ධ නූල්‍ය ණය අරගෙන අසරණ වන කාන්තාවන් සහ අසරණ පවුල්. විශේෂයෙන්ම එක පැත්තකට ශුද්ධ මූල්‍ය ණය වගේම සමහර ඒක ලියාපදිංචි වෙලා ක්‍රියාත්මක කරන පිරිසකුත් ඉන්නවා, ලියාපදිංචි නොවී ක්‍රියාත්මක කරන පිරිසකුත් ඉන්නවා. ශුද්ධ මූල්‍ය ණය වගේම අනිත් පැත්තට කල්බදු ලීසින් ලබා දෙන ආයතන ගත්තත්, ඒ වගේම සනස වගේ පළාත් සභාව තුළ ලියාපදිංචි වෙලා ක්‍රියාත්මක වෙන ආයතන ගත්තත්, මේ තුළින් ජනතාවට සහන ලබා දෙනවා කියලා කිව්වට අවසානයේ ජනතාවගේ ජන ජීවිතය අඩාල වෙන, කඩන් වැටෙන, සමහර වෙලාවට තමන්ගේ ජීවිතය විනාශ වෙන මට්ටමට තමයි මේ තුලින් කටයුතු වෙන්නේ. ශුද්ධ මූල්‍ය ණය ක්‍රියාත්මක කිරීමේදී අපි දන්නවා, එක පැත්තට ගම්වලට ඇවිල්ලා ගමේ ඉන්න ගැලුම්කාරයා වගේ තමයි ඒ ශුද්ධ මූල්‍ය ණය දෙන කෙනා ගමට ඇවිල්ලා හැසිරෙන්නේ. කාන්තාවන්ව එකතු කරගෙන ඒ කාන්තාවන්ව සමිතියක් වගේ සමහර වෙලාවට ලියාපදිංචි කරලා ඒ කාන්තාවන්ට පහසු ක්‍රමයකට ණය දෙනවා, කිසිම අපයක් නැතුව ණය දෙනවා කියලා ඒ ණය ලබා දීලා අවසානයේ ණය උගුලකට ඒ අයව හිර කරනවා. ඒ ණය උගුලෙන් ගැලවෙන්න සමහරට ඒගොල්ලන්ට බැරි වෙනකොට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙනවන්න වෙන අවස්ථාවන් දැකලා තියෙනවා. අනිත් පැත්තට ගත්තහම ජීවිතයෙන් වන්දි ගෙවනවා විතරක් නෙමේ, මේකේ කරදරේ බේරෙන්න බැරි වුණාට වැරුණාම පෞද්ගල ජීවිත කඩාපත් වෙන අවස්ථාවක් එනවා. ලිංගික වශයෙන් අල්ලස් වෙන අවස්ථාවලුත් අපි දැකලා තියෙනවා. ඉතින් මේක ඉතාමත් භයානක තත්ත්වයක් මේ රට ඇතුළතී අද තියෙන රටේ වර්තමාන ආර්ථිකයත් එක්කත්, ඒ වගේම මිනිස්සුන්ගේ තියෙන අවශ්‍යතාවනුත් එක්කත් මේක පහසුවෙන් ලබා ගන්න පුළුවන් කියලා පෙන්වන හින්දා ජනතාව මේ වෙනුවෙන් පෙළඹෙනවා වැඩි. දැන් අලුත් ණය ක්‍රමයක් ඇවිල්ලා තියෙනවා, ෆේස්බුක් එක අරහත් ණය දෙනවා. ඒතර ෆේස්බුක් එක අරහත් ණය දෙනකොට ඒ ණය දෙන විදිය දිහා බලපුවාම ඉතාමත් පහසු ආකාරයෙන් ණය දෙනවා කියලා තමයි අපිට පේන්නේ. ඒක දැක්කම ඉතාමත් ආකර්ෂණීය විදිහට තමයි ඒ ණය ලබා දෙන ආකාරය කටයුතු කරනවා කියලා මිනිස්සුන්ට දැනෙන්නේ. බයි ආපස්සට ගිහිලා බලනකොට ඒ පහසු ආකාරයෙන් ණය දෙනවායි කියලා පෙන්නුවට අවසාන ප්‍රතිඵලය බලනකොට ඒගොල්ලන්ට 100ට 200 300 පොලි අනුපාත වලට තමයි ණය ලැබලා දිය තියෙන්නේ. ඉතින් මේක තුල ඉතාම සෝචනීය තැනකට මේ රට යනවා. අපි දන්නවා සමහර වෙලාවට මේව නියාමනය කරන්න මේවා පිළිබඳව කටයුතු කරන රජයක් හැටියට පුළුවන්කමක් අපිට නැහැ. ඉතින් සමහර මට මතකයි මම බස්නාහිර පළාත් සභාවේ ඉන්න කාලේ මේ සනස ආයතනයේ මෙවැනි විශාල මංචාවක් නඩ දිවි නසාගත්ත මිනිස්සුන් හිටියා. තමන්ගේ ජීවිතය වින් ඇති කරගත්ත, මොකද ඒ අය සමහර වෙලාවට තමන්ගේ ජීවිතය හම්බ කරගත්ත ලොකුම මුදල් ප්‍රමාණය තමන්ගේ ජීවිතයේ එතනින් එහාට තමන්ගේ තියෙන වයසට ගියම අවුරුදු 50 වුණාම ඒ අය මම මේක පොලියට දීලා මේක බැංකුවේ තැන්පත් කරලා මේ පොලියෙන් ජීවිත වෙනවා කියලා හදාගන්නවා. හදාගන්නකොට මට මතකයි එක්තරා තාත්ත කෙනෙක් ඇවිල්ලා මට කතා කරා, ලක්ෂ 400ක මුදලක් තැන්පත් කරන ආයතනයක ඒ 400ක මුදල තැන්පත් කරනකොට ඒගොල්ලෝ ආකර්ෂණීය ලෙස කාර් එකක් දෙනවා. මේ තාත්ත කාර් එක විකුණනවා. කාර් එක විකුණලා ඒ කාර් එක විකුණපු මුදලත් අරකට තැන්පත් කරනවා. එතකොට හිතනවා මගේ ජීවිතයේ අවසාන කාලේ මට දරුවන්ට බරක් වෙන්නේ නැතුව බෙහෙත් හේත් ටික අරගෙන සැප පහසු විදිහට ජීවත් වෙන්න මට මේ මුදලෙන් හම්බෙන පොලිය ඇති කියලා. හැබැයි අවසානයේ ඒ තාත්තට තිබුණ සියලු මුදල් ටික අහිමි වෙලා යනවා. දරුවන්ගේ රැකවරණේ පවා, දරුවන්ගේ පවා දෝෂාරෝපණයට, බිරිඳ පවා අතහැරලා යනවා. එතනින් එයාට ගියාපුවම එයාට සිද්ධ වෙනවා තීන්දුවක් අරගන්න මම තවදුරටත් ජීවත් වෙනවද නැද්ද කියලා. ඉතින් අම්මා සෝචනීය තත්ත්වෙන් දැනකට මේක ගිහිලා තියෙනවා. නිසා මේක නියාමනය කිරීම ඉතාමත් අත්‍යවශ්‍ය කාරණාවක්. විශේෂයෙන්ම අපි දන්නවා සමුර්ධ බැංකුව හරහා ශුද්ධ මුල්‍ය ණය ලබා දෙනවා. යම් පහසු නියාමනයක් යටතේ ක්‍රියාත්මක කරන, යම් මට්ටමක නියාමනයක් යටතේ ක්‍රියාත්මක කරන නිසා ඒක යම් මට්ටමකට හොඳ තැනකට ගිහිලා තියෙනවා. හැබැයි ඒ ලබා දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය 102,000කට ආසන ප්‍රමාණයක් තියෙන්නේ. අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා මම මේකෙදි ඒ ශුද්ධ මූල්‍ය ණය ක්‍රමවේදය සමෘද්ධි හරහා දෙන ප්‍රමාණයත් වැඩි කරලා දෙන්න. සමහරට අද ණය උගුලේ වැටෙලා ඉන්න අයට තමන්ගේ ණය උගුලෙන් ගැලවෙන්න සමහරට අපිට පුළුවන් නම් මම දන්න හැටියට 102,000ක් වගේ දෙන්නේ. ඒක 105,000කට නැත්නම් 10,000කට යන්න පුළුවන් නම් සමහර වෙලාවල් වලට අපිට පුළුවන් වෙයි මේ ණය උගරින් උගුලින් මේ අය බේර ගන්න. අනිත් පැත්තට මේක දැඩි නියාමනයකට ලක් කරන්න. මේක නියාමන නීති ගේනවා වගේම මේ නියාමන නීති වලින් පිටද යම් කෙනෙක් මේ කාර්යභාරය දිගටම තමත් කරනවායි කියලා හැඟෙනවා නම් ඒ කෙනාට දෙන්න පුළුවන් උපරිම දඬුවමක් දෙන්න කටයුතු කරන්න. මොකද මේක අවසාන ප්‍රතිඵලය වෙන්න ඕන රටේ ජනතාවට යහපතක් වෙන එක. රටේ ජනතාව බලාපොරොත්තු වෙන තැනට අපිට එතනට ගෙනියන්න නම් දැඩි නීති රීත ගේන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. අද වෙනකොට හතු පිපින්නා වගේ මූල්‍ය ආයතන ගම්මානවල බිහි වෙනවා. හතු පිපින්නා වගේ මේ ශුද්ධ මූල්‍ය ණය දෙන පුජ්‍යලයන් ගම්මානවල බිහි වෙනවා. විශාල පොලියකට ජීවිතේ අපි අහලා නැති පොලිය අනුපාතයෙන් වලට ඒ මුදල් ලබා දෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි මේ සඳහා තියෙන රජයේ නීති ඉතාමත් ලිහිල්. එසා ගැලවෙන්න පුළුවන්. මෙවන් ගිහිල්ලා දඬුවමක් ලැබුණත් හම්බෙන්න දඬුවම ඉතාමත් සුළු දඬුවමක්. එඳ ඒ අවධානම අරගෙන ඒ අය සෙල්ලම් කරන්නේ රටේ ජනතාවගේ ජීවිතත් එක්කලා. සර් පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු හැටියට පාර්ලිමේන්තුව මේ රටේ ආණ්ඩුව හැටියට අපිට වගකීමක් තියෙනවා මේ අයගේ ජීවිත ආරක්ෂා කරන්න. අපිට කරන්න පුළුවන් උපරිම කාර්යභාරය ක්‍රියාත්මක කරන්න උපරිම ආකාරයට මේ සඳහා නීති අනපනස් සකස් කරන්න. මේ සඳහා මම දන්නවා අධිකාර ජනාධිපතිතුමත් පුරව අමාත්‍යතුමත් යම් වැඩපිළිවෙලක් ආරම්භ කරලා තියෙනවා. එතන මම මේ යෝජනාව ඉදිරිපත් කරේ මේ වැඩපිළිවෙල ආරම්භ කරන්න කලින්. හැබැයි මට යෝජනාව ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුණේ අද. කෙසේතත් මේක ඉදිරියට කරගෙන ඉතාමත් සාර්ථකව නියාමනය කරන්න පුළුවන් සාර්ථක වැඩ කිරීමක් කරන්න කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටින්න හඳුනනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරුබන්තිතුමිය. මේ නිවේදනය මේ අවස්ථාවේ කථානායක ගැලරියේ රැඳී සිටින ජපානයේ මුදල් අමාත්‍ය ගරු සුසුකි සුසිනිචි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිස මේ සභාව විසින් සාදරයෙන් පිළිගන්නා බව ප්‍රකාශ කිරීමට කැමැත් වෙමි. යෝජනා විස්තර කිරීම ගරු රාමණී වලේකොඩ මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක කාලයක් තියෙනවා.
ස්තුතිවන්ත වෙනවා නියෝජ්‍ය කථානායකතුමනි, ඉතා කාලෝචිත මාතෘකාවක් පිළිබඳව මීට කලින් අපි සාකච්ඡා කරලා ඉදිරිපත් කරපු යෝජනාවක් මේ වෙනකොට මේ පිළිබඳව නියාමනයට පනතක් ඇවිල්ලා තියෙන මොහොතක. මම කැමති මගේ අදහස් දැක්වීම මේ සුද්‍ර මූල්‍ය අරමුදයට ලක්වෙච්ච කාන්තාවක් විසින් අපි විසින් සිදු කරපු පරිශ්‍රණයකට ලබා දුන් ප්‍රකාශයකින් ආරම්භ කරන්න. ණය මහත්තයා ගෙදරට එනකොට අපේ මහත්තයා එළියට යනවා. ණය මහත්තයා වාරිකේ එකතු කරන්න එන දිනේ සහ වේලාව දුරකථනයෙන් මට දැනුම් දෙනවා. මම ඒ බව මගේ මහත්තයාට කියනවා. ඉතින් එයත් බිම බලාගෙන ගෙදරින් පිට වෙලා යනවා. පැය දෙක තුනකට පස්සේ තමයි ආපහු එන්නේ. වාරික පහක්ම ගෙව්වේ ඒ විදිහට තමයි. මොකද උනේ කියලා අපි දෙන්නටම හිතා ගන්නවත් බෑ. ඒ තරමටම සුද්ධ මූල්‍ය ණය පීඩනය අපිව විනාශයට පත් කරලා තිබෙනවා. මේ ප්‍රකාශය කියන්නේ ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක් ත්‍රිකුණාමල ප්‍රදේශයේ සුද්ධ මූල්‍ය පීඩනයට ලක්වෙච්චි පුද්ගලයන් පිළිබඳව කරපු සමීක්ෂණයකදී දීපු කටඋත්තරයක් විදිහට. ගරු මූලාසනාරූඪ නියෝජ්‍ය කථානායක තුමනි, ඒ නිසා අපි මේ සුද්ධ මූල්‍ය ශේෂ්ත්‍රය අද හඳුන්වන්න වෙලා තියෙන්නේ ජීවිතය වෙනුවට මරණයට අතවනන සුද්ධ මූල්‍ය ශේෂ්ත්‍රයක් විදිහට. එදා වේල පිරිමා ගන්න බැරුව කංකුන් ටිකක් වවා ගන්න, මොනවා හරි කඩයප්පන් ටිකක් හදලා පාර ගාව ගහුණලා විකුණලා තමන්ගේ දූ දරුවන්ගේ ජීවිතය සරිකරන්න ඕනි කරන ප්‍රාග්ධනය සපයා ගන්න, එහෙම නැත්නම් ළමයාට ඕනි කරන පොත් ටික පෑන පැන්සල සපත්තු දෙක සෙරප්පු දෙක අරගෙන දෙන්න මේ සුද්ධ මූල්‍ය ආයතන විදියට තමන්ගේ ගමට ඇවිල්ලා සුදු කරපටි දාගෙන ඉන්න මහත්තුරුන්ගෙන් දිගට ඇඳලා සාරි ඇඳලා ඉන්න නෝනලාගෙන් ගන්න ණය මුදල වාරික ගෙවන්න වෙලා තියෙන්නේ. මෙන්න මේ තිරිසන් ආකාරයට මේ සුද්ධ මූල්‍ය ශේත්‍රය විනාශයෙන් විනාශයට ගමපත් කරන තත්ත්වයක් බිලිගෙන තිබෙනවා. මේ සමස්ත தත්ත්වය පිළිබඳව සැලකිල්ලට භාජනය කළොත් අපිට යම් යම් කරුණු කාරණා ටිකක් ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි මේකේ සාර தත්ත්වය පිළිබඳව ගත්තොත් අද වෙනකොට මහ බැංකුව හෝ වෙනත් සුද්ධ මූල්‍ය ආයතන පිළිබඳව ණය දීම ඒවයි ප්‍රමිතිය පිළිබඳව සාකච්ඡා කරන්න කතා කරන්න නියාමනය කරන්න ආයතනයක් නැහැ. ඒ වගේම තමයි මේ සංවිධාන පහක් විතර තමයි මේ වෙනකොට මහ බැංකුවේ ලියාපදිංචි වෙලා තිබෙන්නේ. මොවුන්ගේ එකතුවෙන් සදාගත්තු සංවිධානයක් තියෙනවා. මූලාසනාරූඪ කථානායකතුමනි එහි ඉන්නේ සමාජිකයෝ 50ක් විතර. හැබැයි මේ වෙනකොට රට තුල ක්‍රියාත්මක වෙනවා සුද්ධ මූල්‍ය ආයතන, මේ මයික්‍රෝ ෆයිනෑන්ස් කම්පැනිස් විදිහට ගත්තොත් 10,000කට ආසන්න ප්‍රමාණයක්. මේ අයගේ පොලි අනුපාතේ එක්කෝ දවසකට 1%, නැත්නම් දවස් දෙකකට 1%, නැත්නම් දවස් 3කට 1%. මේක උපරිම පොලිය ගත්තොත් එහෙම දවසකට 1%ක් දෙනවා කියලා කියන්නේ මූලාසනාරූඪ නියෝජ්‍ය කථානායකතුමනි අවුරුද්දකට 100%, 360%. දවස් දෙකකට 1%ක් කියන්නේ 100%, 150%. දවස් 3කට 1%ක් ගත්තත් අඩුම පොලිය අනුපාතයේ 120ක් බවට පත් වෙනවා 100%. රුපියල් බිලියන 1,2 මිලියන 1000ක් මිලියන 1500 ඉක්ම වූ ප්‍රමාණයක් මේ විදියට ගම්වල සංවිධාන හදාගෙන පවුල් 15,000ක 20,000ක ප්‍රමාණයකට ණය දීලා මිලියන 2.8, එහෙම නැත්නම් 128ක කාන්තාවන් හා පුරුෂයින් ගම්වල අහිංසක ජනතාව මේ සුද්ධ මූල්‍ය ණය උගුලට මේ මහා පරිමාණ කම්පැනි තමන්ගේ සුද්ධ මූල්‍ය අංශ විසින් හා අර ගමේ ක්‍රියාත්මක වෙන ඉතා කුඩා සුද්ධ මූල්‍ය ආයතනත් ඇතුළු සියල්ල විසින් මේක නතු කරගෙන තිබෙනවා. ඉතාම භයානක තත්ත්වයක්. මේක ප්‍රතිඵලය මොකද්ද ගරු කථානායකතුමනි? මේක ප්‍රතිඵලය තමයි
දෙදස් විස්ස දෙදස් දහනමේ අග දෙදස් විස්ස වෙනකොට කොවිඩ් වසංගතය පැමිණෙනකොට මේ ආර්ථික අර්බුදය නිර්මාණය වෙන අවස්ථාව වෙනකොට ලංකාවේ දුප්පතුන්ගේ ප්‍රතිශතය තිබුණේ කීයද 12.4යි අද වෙනකොට ග්‍රාමීය දුප්පත් භාවය ග්‍රාමීය දරිද්‍රතාවය ග්‍රාමීය දිලිඳු භාවය 129.7 ඒ කියන්නේ 130ට ළඟා වෙලා තිබෙනවා මේක ඉතාම සෝචනීය මේ පාර්ලිමේන්තුව තුල දිගින් දිගටම සාකච්ඡා කළා රටේ ජනගහණයෙන් 150කට වඩා වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන ගම්වල ජනතාව මුහුණ දෙන මේ ප්‍රශ්නයෙන් මුදා ගන්න කටයුතු කරන්න ඕනි අවස්ථාවක තමයි ගරු කෝකිලා මන්ත්‍රීතුමිය විසින් මේ යෝජනාව ගේන්නේ නිසා ඉතාම අගය කරන්න ඕනි යෝජනාවක් මේ සාර තත්ත්වය දිගින් දිගටම සැලකිල්ලට ගත්තාම මේකේ වඩාත්ම වැදගත් කාරණාව තමයි ගරු මූලාසන ආරූඪ නියෝජ්‍ය කතානායකතුමනි පසුගිය වර්ෂ 3 තුලදී මේ ණය ගෙවා ගන්න බැරුව ශුද්ධ මූල්‍ය ණය වලට හිර වෙච්ච පවුල්වල කාන්තාවෝ 200කට වඩා වැඩි ප්‍රමාණයක් සියදිවි හානි කරගෙන තියෙන බව වාර්තා වෙලා තියෙනවා. තමන්ගේ ජීවිතයෙන් සමුවරගෙන තියෙනවා මේ ණය කරුවන් විසින් එල්ල කරන පීඩනය දරා ගන්න බැරුව මෙන්න මේක ඇත්ත தත්තේ මේකද අපි හදපු ආර්ථිකය මේකද අපි තවදුරටත් ආරක්ෂා කරන්න හදන ආර්ථිකය කියලා අපිට අපේ හෘද සාක්කයෙන් විතරක් නෙවෙයි ආණ්ඩු කරන අයගෙන් විතරක් නෙවෙයි අපේ හෘද සාක්කිනුත් අපිට අහන්න සිද්ධ වෙලා තිබෙනවා අපි අකණ්ඩව අනුගමනය කරපු වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ප්‍රතිඵලයක් විදියට මහ බැංකුව විසින් මේවා නියමිත ආකාරයට නියාමනය නොකිරීම විදියට රටේ මූල්‍ය ප්‍රතිපත්තියට වග කියන්න ඕනි ආයතන නිදාගෙන සිටීමේ ප්‍රතිඵලයක් විදියට අහිංසක මිනිස්සු හොඳයි කියලා මේක වැළඳගෙන අර මේ දවස්වල එක එක බණ කියාගෙන යන සෝවාන් වුණා කියන හාමුදුරුවරු එහෙම නැත්නම් සුදු ඇඳගත්තු මේ 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 නිවන් දකින්න ඉන්නවා කියන මිනිස්සුන්ගේ බණ භාවනාවලට ගිහිල්ලත් අහුවෙන අහිංසක සමාජයක් තමන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳගන්න මුදල් ණයට දෙනවා අප ඕනේ නැහැ කණ්ඩායම් ණය ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ අල්ලපු ගෙවල් දෙකේ දෙන්න මට ණය වෙනවා මම අනිත් දෙන්නට ණය වෙනවා මේක ගන්න පුළුවන් කියපුවාම නොගන ඉන්නේ කවුද මේකෙන් මේ අත්තන ඉරණම පිළිබඳව ඔවුන්ට ඉගැන්වීමක් පැහැදිලි කිරීමක් අවබෝධයක් ලබා දෙන්න කිසි කෙනෙක් නැතිවීම ඒකේ වගකීම දින්න වගකීම උසුලන අය නිදාගෙන සිටීම මේ විවසනයට හේතුවක් මේ මේ සියදිවි නසා ගැනීම සියල්ලම වගකීම ශ්‍රී ලංකාවේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මහබැංකුව ලබා ගත යුතුයි කියන එක දැරිය යුතුයි කියන එක මම මේ සභාවට කියනවා මේ රටට හෙළිදරව් කරනවා එහෙම තියාගෙන තමයි අද තවදුරටත් මේ මූල්‍ය ශේෂ්ත්‍රයේ මේ සුද්ධ මූල්‍ය ක්‍රියාකාරීත්වය අකණ්ඩව යන්න ඉඩ දීලා තියෙන්නේ. හැබැයි දැන් එක දෙයක් තියෙනවා ස්තුතිවන්ත වෙන්න ඕනි කාරණාවක්. වර්තමාන මුදල් නියෝජ්‍ය මුදල් රාජ්‍ය මුදල් ඇමතිවරු දෙදෙනාම ඉන්නවා. සුද්ධ මූල්‍ය නියාමනය පිළිබඳව පනතක් ඉදිරිපත් කළා තිබෙනවා. ඒ පිළිබඳව අපි ඇත්තටම ස්තුතිවන්ත
වෙනවා.
අපි කියනවා මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළා මේ පනත ඉතා නිවැරදි ආකාරයට සකස් කරගන්න අපෙන් දෙන්න ඕනි සහාය දෙන්න දෙනවා කියන කාරණාවත් මම මේ අවස්ථාවේදී මතක් කරමින් මේ සුද්ධ මූල්‍ය ශේත්‍රයේ හිර වෙලා ඉන්න ජනතාව මුදා ගැනීම සඳහා අපි අපේ ආංශික කදිස්සන කාරක සභාව විතර නියෝගයන් නිකුත් කළා
අවසන් කරන් ගරු
මන්තුමා නිවාඩුපත් කරනවා ගරු කතානායකතුමනි විනාඩියක කාලයක් දෙන්න
වැඩිපුර දැන් කාලය
ඉතා කඩිනමින් සමීක්ෂණයක් කරලා සියලු තොරතුරු ලබා ගන්න කියලා මම රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනාගෙන් ඉල්ලා සිටිනවා ඒකට සහාය දක්වන්න කියලා ඒ වගේම මම ඉල්ලා සිටිනවා මහ බැංකුවේ මේකට අදාළව වෙනම ආයතන ස්ථාපිත කරන්න මුදල් අමාත්‍යාංශයේ වෙනම ආයතනයක් හදන්න එහෙම නැත්නම් තියෙන ආයතනයකට මේක බලය පවරන්න ළමාහා කාන්තා ආරක්ෂණ අංශවලට විධානයක් නිකුත් කරන්න මේ තියෙන අගතිදායක තත්ත්වයන් පිළිබඳව පොලිසියත් සමග නිවැරදි තොරතුරු එකතු කරගන්න කියලා ඒ වගේම අවසාන වශයෙන් සුද්ධ මූල්‍ය අර්බුදයෙන් පීඩාවට පත් වෙලා ඉන්න අහිංසක ජනතාව මේ මහා විශාල මූල්‍ය සමාගම් වලින් ලබාගෙන තියෙන ණය කපා හරින්න සුද්ධ මූල්‍ය විදිහට රවටලා ලබා දීලා තියෙන ඒ මිනිසුන්ගේ සීරි මාංශය උරාබන තමන් උදේ ඉඳලා රෑ
ඉඳලා
කන මේ ක්‍රමය අහෝසි කරන්න ඒ ණය කපා හරින්න මේ සභාවට යෝජනා කරමින් එතුමියගෙන
පොමිසිත ඔබතුමනි ගරු පේමනාසි දොලත්ම එතුමා ඔබතුමාට මිනිත්තු පහක කාලයක් තියෙනවා
ස්තුති නියෝජ්‍ය කතානායකතුමනි මම හිතන්නේ කාලෝචිත යෝජනාවක් සහ කාලෝචිත කාරණයක් මම හිතන්නේ මේ ශ්‍රේෂ්ත්‍රය මේ තත්ත්වෙ නිර්මාණය වෙන්නේ ඇයි කියන කාරණේ අපි කවුරුත් විග්‍රහ කරගන්න ඕනේ මොකද අදාළ ශේෂ්ත්‍රය විතරක්ම චෝදනා ඉල්ල කරනට වඩා එක පැත්තකින් මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ අම ආකාරයේ නියාමනයක් කිරීම තමයි වැදගත් වෙන්නේ. නියාමනයක් නොතිබීම තුළ ඒ අදාළ ශේෂ්‍ය තුළ සද්භාවයෙන් ව්‍යාපාරය කරන අය ඉන්නවා, හුදෙක් කෙටි කාලයකදී අධික ලාභ උපය ගන්න අය ඉන්නවා. ඉතින් ඒ අයගේ අවස්ථාවෙදී සමහර අවස්ථාවල එහෙම අධික ලාභ ලබන්න. එතකොට එවැනි අවස්ථා මේ කාරණේ මේ අන්ත දෙකේ කාරණය එක තැනකින් කොහොමද නියාමනය කරගන්නේ කියන කාර්යය තමයි රජයක් හැටර අපි කරන්න ඕනේ. ඉතින් ඒ සඳහා මම හිතනවා දැනටමත් අනපනත් ගෙනල්ලා තියෙනවා. මම හිතනවා ඒ ඉක්තාවත් කඩිනමයි. පනතක් හැටියටපත් කරන එක තමයි අපේ යුතුකම කියලා මම විශ්වාස කරනවා. විශේෂම කරු නියෝජ්‍ය කතානායක තුමනි, දැන් මේ රට වැටලා තියෙන මේවැනි අවස්ථාවක එක පැත්තකින් මේ 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 මුදල් ණයට ගන්න අයගේ මූල්‍ය ශාස්ත්‍රතාවයේ තියෙන මදකම විශාල වශයෙන් මේ අදාළ ව්‍යාපාරිකයෝ ප්‍රයෝජනයක් හැටියට ගන්නවා. දැන් මේ කිසියම්ම ණයක් ලබා ගැනීම හුදෙක් පරිභෝජන සඳහා කරනවා නම් විතරක්, ඒ කියන්නේ මේ අපේ රටට මේ නිදහසෙන් පස්සේ හැමදාම වෙලා තියෙන මේ කාර්යය තමයි. ඒ නිසා අපි සමහර කාරණා තීන්දුව ගනිද්දී අද විපක්ෂය අපිට චෝදනා කරන්නේ ඒකයි, මේ අයි මේ බදු ගහනවා මිනිසුන්ට සහන දෙන්නේ නැහැ කියලා. හැබැයි ණය ගන්නකොට අපි තේරුම් ගන්න ඕනේ ණයක් ගන්න ඕනේ යම් උත්පාදනය සඳහා මිසක් පරිභෝජන සඳහා ණය ගත්තාම වෙන්නේ ඔය ප්‍රශ්නේ. දැන් ගොඩක් වෙලාවට මේ වගේ මේ කාන්තාව ණය ගන්න හුදෙක් ණය දෙනවට ගන්නවා. අර ගන්නවා එක්කෝ පුඩු සෙටියක් ගන්නවා, එහෙම නැත්නම් සෙටප් එකක් ගන්නවා, එහෙම නැත්නම් ටීවී එකක් ගන්නවා. හැබැයි ණය ගෙවා ගන්න ගියාම විශාල ප්‍රශ්නයක්. ඉතින් එහාට ගිහිල්ලා මේක අධික පොලියක්. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම මේ කාරණේ සම්බන්ධ නියාමනය කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සුදුසුයි. ඉතින් මම විශ්වාස කරන දෙයක් තමයි මේ මූල්‍ය සාක්ෂරතාවය සම්බන්ධයෙන් අතරම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් රජ නිලධාරීන්ව පුහුණු කරලා ඕතර රජ නිලධාරීන් ඉන්නවා අපි බඳව ගත්ත මේ ණයක් ගන්න හැටි. ඇයි මේ ව්‍යාපාරික සමාජලට මේ හොඳ ව්‍යාපාරිකිනු එකපාර කඩා වැටෙනවා? ඇයි මෙහෙම වෙන්නේ? මේ විදිහේ පාලනයක් උපදෙස් ගන්න පුළුවන් නිලධාරීක් අපිට පුළුවන් නම් පත් කරන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වඩා සුදුසුයි කියලා මම හිතනවා. එතනින් එහාට කියලා කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මූල්‍ය පාලනය ගැන දැනුවත් වීම රාජ්‍ය හරහා කරන කටයුත්ත වගේම දැන් මේ වෙලාවේ මේ කුඩා ව්‍යාපාර ගත්තාම දැන් ඇයි මේ මිනිස්සු මෙතනට යන්නේ? අපේ රාජ්‍ය මූල්‍ය ආයතනවල විශාල වශයෙන් කාර්ය ප්‍රතිපාටි වශයෙන් විශාල කාලයක් ගන්නව නැයක් ගන්න. දැන් නියෝජ්‍ය කතානායකතුමා වැස්සකටනේ කුඩයක් ඕනේ. දැන් මේ වෙලාවේ මිනිසු සමහරු ප්‍රශ්න සහගතව ඉන්නේ ව්‍යාපාර කරපුවා වැටිලා. දැන් සමහරලාට අපේ සාමාන්‍ය බැංකුවකට ණයක් ගන්න ගියා පුරි ණයක් ගන්න ගියත් ක්‍රිබ් එකේ ඉන්නවද? ක්‍රිබ් එක හරිය නැද්ද කියලා බලනවා. ඉතින් ක්‍රිබ් එක හොඳ නම් මිනිසු ණයක් ගන්න යන්නේ නැහනේ. ඉතින් මම හිතන්නේ මේ වගේ කාලයක් තුල මේ දෙපැත්තව බේරගෙන ක්‍රමවේදයක් අපි අනුගමනය කරගන්න ඕනේ. ඒ කියන්නේ බැංකුව වැටෙන්නත් බෑ. බැංකුව වැටෙනොත් තව ප්‍රශ්නයක්නේ. ඒ කියන්නේ මේ අදාළ මේ තැන්පතු තැන්පත් කරුවන්ගේ ආරක්ෂාව බලන්න ඕනේ. මම විශ්වාස කරනවා මේ සුද්ධ මූල්‍ය සම්බන්ධයෙන් මම දැක්ක පහුගිය අපේ ආණ්ඩුවේ මුල් කාලය තුල සමහර ලාවට සමෘද්ධි හරහා මේ ආකාරයේ ව්‍යාපාරි මම දැක්ක පිටකොටුවේ ව්‍යාපාරිකයන්ට මේ දවසේ ක්‍රමයට ණය දී ක්‍රම කරා. නමුත් අපිට පුළුවන් නම් මේ සුද්ධ මූල්‍ය ශේෂ්ත්‍රයට යම් ආකාරයේ මූල්‍ය රාජ්‍ය මූල්‍ය හෝ ඒ සම්මත ක්‍රමවේදයක් තුල මැදිහත් වෙන්නේ. ඒක තමයි වියුත්ත. ක්‍රිප් එක වගේ කාරණා සම්බන්ධයෙන් ගත්තාම මේක හැමතරම බලපානවා. මිනිහෙක් දියුණු වෙන අවස්ථාවක පොඩි දිගටම ගෙවාගෙන ගිහිල්ලා යමුත් වාරික කීපයක් මිස්සුණා කියලා ඒ අයට ව්‍යාපාරිකව නැගිටින්න මේ ක්‍රිප් එක බලනවා නම් එහෙම ණය ගන්න ණය දීලා අවශ්‍ය නැහැ. මොකද තියෙන මිනිහ ණය අවශ්‍ය වෙන්නේ නැහැ. ක්‍රිප් එක හොඳ මිනිහ ණය අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මේ අද කාලය තුල යම් ආකාරයේ ගතිජ ස්වරූපයකින් මේ සම්බන්ධයෙන් බලුවොත් විතරයි අපිට මේ தත්ත්වය තුල මේ ජනතාවත් මේ දුකේ මුදවලා රටරත් යම් තත්වයක් උදා කරගන්න පුළුවන් වෙන්නේ කියලා. බොහොම ස්තුතියි.